order please. Katanayakwaraya nivedana prajathantrika samaja janajanaka vyavasthave 79 vyavastha prakarawa maatu 21 2014 dinne mawisin balahatkarin athulannu kirim balin siru tanattan arakshakin sadahu jathyantara sammati parat kedum pata sahathika santhan karala lada bawa janun dimata kamathimi devini nivedanaya maatu 22 bahat penda yana mada dina මධ්‍යන දොළහට පැත්නිවල තිබූ පාර්ලිමේන්තු කටයුතු පින්දුවේ කාර්යක සභාවේ රැස්වීම අද දින පූර්වභාග 11:30ට මාගේ නිලකාමලේදී පැත්නිවල නිවේදි බැවින් ඊට පැමිණ සහභාගී ලෙස ගරු සභික මන්ත්‍රී සිවිල් ජනරාල මේන් දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි දෙකනදී පිළිගැන්වීම 1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 හා 6 ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ තිස්වැනි වගන්තිය ප්‍රකාරව 2017 වර්ෂයේ දෙවැනි කාර්තු සඳහා එනම් 1/4/2017 සිට 30/6/2017 දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A6 සහ 153U ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ සිව්වැනි කාර්තු සඳහා එනම් 1/10/2017 සිට 31/12/2017 දක්වා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 නොවැම්බර් 6 වෙනි දිනදී අංක 2044 6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 නොවැම්බර් 7 වෙනි දිනදී අංක 2044 25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ භාණ්ඩ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවන වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පන සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 නොවැම්බර් 8 වෙනි දිනදී අංක 2044 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේ෷ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 නොවැම්බර් 20 වෙනි දිනදී අංක 2046 3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 දෙසැම්බර් 13 වෙනි දිනදී අංක 2049 20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සාදන ලදුව 2017 දෙසැම්බර් 14 වෙනි දිනදී අංක 2049 32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 දෙසැම්බර් 31 වෙනි දිනදී අංක 2051 45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජනවාරි 18 වෙනි දිනදී අංක 2054 40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජනවාරි 31 වෙනි දිනදී අංක 2056 33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 පෙබරවාරි 15 වෙනි දිනදී අංක 2058 30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
භවිෂ්‍යත් කාර්යක සභාව වාර්තා පිළිගැන්වීම අභ්‍යන්තර පරිපාලක රාජ්‍ය කළමනාකාර පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා වෙනුවෙන් ගරු නිහල් ගලපත්ති මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ඇත.
ගරු කතානායකතුමනි, අභ්‍යන්තර පරිපාලන රාජ්‍ය කළමනාකරණ වර්ධනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කරන ලද පලාත් සභා මැතිවරණ කොට්ටා සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව සහ 2015 වර්ෂ සඳහා පළාත් පාලනය පිළිබඳ ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වර්තමාන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මොහොතදී පෙසම් පිළිගැනීම ගරු ටීබී එකනායක මැතිතුමා, ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, ගරු බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු කතානායකතුමනි, තෙලිජ්ජවිල අකුරුගොඩ පාර රෝහණයන් ලිපිනේ පදිංචි ඒකේ මුදලිගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්, තෙලිජ්ජවිල ඇල්ගිරිය වෙනුර යන ලිපිනේ පදිංචි ජේ දික්මාදුගොඩ මහතාගෙන් ලැබුණු පෙත්සමක්, අකුරැස්ස ගොඩපිටිය ඔලින්නවත්ත අංක 30 ඇල ඉරක් සීධරණ ස්ථානයේ පදිංචි MIS අසීමා මහත්මියකින් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙසම් තුනක් පිළිගන්නුයි.
ශ්‍රුති, මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. ඊළඟට ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නයේ ගරු බුද්ධික පතිරණ මැතිතුමා, කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා.
කර්මාන්ත හා වාණිජ ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, විදුලි සංදේශ ඩිජිටල් ජාතික යටිතල පහසුක මැතිතුමාගේ ඇසීමට.
මම ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
කතානායකතුමනි, විදුලි සංදේශ මැතිතුමත් සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු පළාත් සභා පළාත් පාලන මැතිතුමාගේ
අහනවා ගරු කතානායකතුමනි.
ඔව්, මොකද්ද ගරු ආචාර්ය ගුණවර්ධන මැතිතුමා?
සර්, මේ ප්‍රශ්නේ මම අහලා තියෙන්නේ පසුගිය අයවැලේකනේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වෙන් කරපු මිලියන 10,000,000 පිළිබඳ. දැන් දෙවෙනි වතාවටයි මේ ප්‍රශ්නේ කල් අරන් තියෙන්නේ. එනිසා ඊළඟ වතාවේදී ගරු ඇමතිතුමා ඇවිල්ලා මිලියන 10,000,000 අයවැය යෝජනාවක්නේ මේ විකාරරූපී යෝජනා දාලි වෙලා අයවැය සම්මත කරලා ඒ කිසිවක් වෙන්නේ නැති තත්ත්වයේදී උත්තර දී ගන්න බැරි වෙන තත්ත්වයේ අපහසුතාවයට පත් වෙන්නේ ඇමතිතුමා. ඇමතිතුමා එවැනි අපහසුතාවයකට පත් වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ
අපි එහෙනම් ගරු ප්‍රධාන සංවිධායකතුමායි යොමු කරන තුන්වෙනි වතාවට අනිවාර්යයෙන්ම
ඇමතිතුමා විදේශගත වෙලා ඉන්නවා, ඊළඟ සතියේ උත්තර දෙනවා කියලා
අනිවාර්යයෙන්ම විත්තෝ ජීවිතී. බොහොම ස්තුතියි ගරු චමින්ද විජේසිරි මැතිතුමා. ප්‍රශ්නේ
ආනෝ කතානායකතුමා,
පළාත් සභා පළාත් පාලන මැතිතුමා මාසයක්ම කල් ඉල්ලනවා.
කතානායකතුමනි, මුංචි අවස්ථාව මරත් දෙන්න. අඟහරුවාදා දිනේ ප්‍රශ්නෙත් කල් ගත්තා, ඊයේ දිනේ ප්‍රශ්නේ කල් ගත්තා, අද දිනේ කමන්නේ නැහැ. පළවෙනි වතාව ගරු කතානායකතුමනි, මම දිගින් දිගටම කරපු ප්‍රශ්න පෞගිය පළාත් පාලන ඡන්දෙදී මුළු රටම දැක්කා. පළාතේ ප්‍රධානාමතිවරයා ගුරු විදුහල්පතිතුමීට මොකද කරේ කියන කාරණේ ඔබතුමා ඒවා යොමු කරා සොයා බැලීමට කටයුතු කරා. හැබැයි රටේ ජනතාව, පළාතේ ජනතාව පැහැදිලි තීන්දුවක් දුන්න කරු කතානායක. ඒ නිසා මේ කඩු වලින් කැපුනේ නැහැ. නමුත් මම ඉතා වගකීමෙන් ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා, ඔබතුමාගේ ওই මොළසුනේ ඉන්න වැඩපිළිවෙල තුළ පැහැදිලි තීන්දුවක් දෙන්න මේ දේශපාලන නායකත්වය. ඒ නිසා විශේෂයෙන්ම ගම්මට්ටමේ ඉන්න ප්‍රාදේශ සභා නියෝජිතයෝ තමයි මේකෙන් දුක් විඳ කරු කතානායකතුමා. ඔබතුමා පැහැදිලිව දන්නවා පෞගිය කාලේ විචේ සිදුවීමත් එක්ක ප්‍රධානමන්ත්‍රීට කිසිම දඬුවමක් දුන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පළාතේ ජනතාව මේ කැපෙන්නේ නැති කඩු වලට තීන්දුව දුන්නේ කරු කතානායකතුමා. ඒ නිසා ඉතා ගෞරවයෙන් ඔබතුමාගේ ඉල්ලීමක් කරන මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඒ අදාළ දඬුවම් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා
කතා කරනවා. මම දැන් අලුත් ස්ථාවර නියෝග ආරපහේ තුන්වෙනි සැරේට වැඩි වෙලාවක් ගන්න බෑ ගරු මන්ත්‍රීතුමා. ඒක අපි සඳහන් වෙලා තියෙන කොහොමත්. හොඳයි, බොහෝ ස්තුතියි ගරු බිමල් රත්නායක මැතිතුමා. නීතිය සාමයේ පිළිමය මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරතුමාගේ අමාත්‍ය කාර්යාලවල ලිපිණියන් ආදී විස්තර තමයි අහලා තියෙන්නේ. අපිට පිළිතුර එවලා තිනවා ආ 1/2018-2/25 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ මගින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ භාරව කටයුතු කළ ගරු අමාත්‍යවරයා හා අමාත්‍යාංශීය විෂයපතය සංශෝධනයේ ලක් වෙලා තිබෙනවා කියලා. ඒ නිසා සියලුම ප්‍රශ්නවලට උත්තරේ තියෙන්නේ පැන නොනගී කියන එක තමයි.
ඔබතුමාට ආපහු මේවා කරන්න වෙන්නේ නේද ගරු
මම වෙන් කරලා තියෙන අමාත්‍යංශ.
ගරු කතානායකතුමනි, ඒවනම් ඊටාම කාර්යක්ෂමව කරන්න ඔබතුමාලා දන්න. මම අහලා තියෙන 2017 දක්වා. එතකොට මේ වෙනස බලපාන්නේ නැහැ ඔබතුමා. මොකද දැන් මේ ළඟදීනේ මේ වෙනස්කම සිද්ධ වුණේ. ඒ නිසා තිබිච්ච දෙයක් ගැන අහන්නේ
නම් අපිට නැවත ඒකට උත්තර හොයන්න වෙනවා. මේ අපිට
ඔය නේද ඒ විදිහට යොමු කරන්න පරිණවණිය හොඳයි.
ඒ වගේම ගරු කතානායකතුමනි, මම දැනගන්න කැමති කැබිනට් මේකටම අදාළයි, නීතිය හා සාමයටම අදාළයි, දැන් මේ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසමෙන් කොමිසමට අනුව වැරදිකරුව කරපු පුද්ගලයන් රාශියක් ඉන්නවා 200ක් පමණ බොන්ඩ් කමිෂන් එකට වගේ. එතකොට දැන් මේකේ ඉන්න සමහර චූදිතයන් වැරදිකරුවන් කෙලින්ම කොමිසමට අනුව ඔවුන් අපි දොටුවවුන් එක්කෙනෙක් ජනාධිපතිවරයා සමග ළඟදී ජපන් සංචාරක නිරත වෙලා ඉන්නවා පීඑස්ඩී විජේනායක. ඒක ඉන්නවා 14 දෙනෙක් විමල් වීරවංශ ජයන්ත චන්දසිරියත් ජයන්ත රොඩ්රිගෝ ඇතුළු ගණනාවක්. දැන් මේ පීඑස්ඩී විජේනායක කියන පුද්ගලයා කොමිසමට අනුව වැරදිකරුවෝ. දැන් ඔහු කොහොමද රාජ්‍ය සංචාරකට නිල රාජ්‍ය සංචාරකට ජනාධිපතිවරයා ගෙනියන්නේ? එතකොට ජපාන් අගමැතිවරයා සමග සාකච්ඡාවේ මේ දූෂිත පුද්ගලයන් ඉන්නවා. එනිසා අපි දැනගන්න කැමතියි එතකොට මේවට අදාළ නඩු නීතිමය කටයුතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒවට සදාචාරමය සහ අනියම් බලපෑමක් අධිකරණයට සහ පොලිසියට සිද්ධ වෙන්නේ නැද්ද කියන එක නීති ආසාමේ අමතුමාට ලියලා ඔබතුමා අපිට දැනවන්නව නම් හොඳයි.
ගරු ප්‍රධාන සංවිධායකතුමා එක යොමු කරනවා. හොඳයි. ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු වෛද්‍ය නරින්ද ජයසිස මැතිතුමා, ගරු උසස් අධ්‍යාපන මහාමාත්‍ය
මැතිතුමා, මම අහනවා ගරු කතානායකතුමනි,
2015 වර්ෂයේ ජීවවිද්‍යා විෂය ධාරාවෙන් මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව බදුල්ල 2012යි, මොණරාගල 1034යි. විශ්වවිද්‍යාල ප්‍රවේශන සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව බදුල්ල 983යි, මොණරාගල 447යි. ප්‍රතිශතයක් වශයෙන් බදුල්ල 48.86යි, මොණරාගල 43.23යි. වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව බදුල්ල 39යි, මොණරාගල 20යි. ප්‍රතිශත ලෙස බදුල්ල 3.97යි, මොණරාගල 4.47යි. ප්‍රතිඵල බදුල්ල අවම ඉසෙඩ්ස් අගේ 1.71161, ප්‍රතිඵල A1B2. මොණරාගල ඉසෙඩ්ඩාගේ අවම 1.6.87, ප්‍රතිඵල B3යි.
හරි. ගරු වෛද්‍ය නරින්ජාපිට්මා.
බොන්සුති. දැන් මේකෙනුත් පේන්නේ ගරු ඇමතුමා බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍ය පීඩයට ඇතුළත් වෙලා තියෙන අවම සුසුකම් බවට පත් වෙලා තියෙන A1B2යි, මොණරාගල B3යි. මොණරාගල වගේ දිස්ත්‍රික්ක එකත් අවම සුදුසුකම් වෙලා තිබෙද්දි B3 මම නැවතත් අහන්න තිබෙන්නේ තමුන්හස්සලා මේ මෙච්චර ධෛර්යයක් දාන්නේ මොකටද S3 අවම සුදුසුකම කරන්න. දැන් මේ අන්ත දුෂ්කර පාසල් තිබෙන මොණරාගල දිස්ත්‍රික්කේ ළමයිත් පහසුකම් නැතුව, කිසිදු පහසුකම් සමහර ගුරුවරුත් නැතුව B3ෙන් තමයි වෛද්‍ය පීඩ ඇතුළත් වෙලා තිබෙන්නේ. හැබැයි තමුන්නාසල මේ දශමයක් අඩු වෙන වෛද්‍ය පිට ඇතුළත් වෙන බැරි අය ගැන කිඹුල් කඳුළු හෙලනවා කියලා කියමින් S3 දාන්න යනවා ආමු සුසුකම් විදියට. දැන් තමුන්නාසගේ අර සංකල්පයෙන් පැහැදිලි කරන්න නැතුව වෙන මොකක් හරි උත්තරයක් තියනවා නම් කියන්නකො.
නෑ, ඒකට යථාර්ථවාදී උත්තරේ ඒකයි. කොහොම වුණත් ගරු මන්ත්‍රීතුමා, ඇත්තටම දැන් මේකේ
මම හිතන්නේ ඊයේ සංකල්පය පැහැදිලි කරලා ඇතුමා. ඊට අමතරව නේ.
නෑ.
ඔව්. ඔව්.
දැන්
නෑ ඒක නෙමෙයි. දැන් වෙන ඊට අමතරනේ ඔබතුමා.
නෑ, දැන් ඉතා සරලව කියනවා නම් අපේ රටේ තියෙන උසස් අධ්‍යාපන තියෙන ප්‍රවේශයේ අඩුකම නිසා මේ ඉතා තරඟකාරී විදියට තේරුණයි කියලා අවම සුසුකම B3ෙන් ඔබතුමා හිතනවා නම් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමේ අවම සුසුකමත් B3යි කියලා. මම හිතන්නේ ඒක නැවත ඔබතුමා කල්පනා කළ යුත්තක් නෙමෙයි. ඒක මේ වෙනම හේතු හින්දා ඇතිවෙච්ච දෙයක් නේ. ඒක මේ නිර්දේශිත අවම සුසුකමක් නෙමෙයි නේ. නේද? අපි හිතමු යම් විදියකින් ලබන අවුරුද්දේ යම් විදියකින් ඔය ප්‍රතිඵල අඩුවීමක් වුණොත් මොකක් හරි හේතුවක් හින්දා අවම සුදුසුකම එන්න පුළුවන්. සමහරට C1ක් C2ක් කවුද දන්නේ. එහෙම වුණත් විශ්වවිද්‍යාල නීතිය අනුව ඒ එතන තියෙන අර අවම එක ගන්න වෙනවා. ඒ නිසා ඒක විචල්්‍ය වීමක් වෙන්නේ. ඒ නිසා ඕක අචල එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ එකක් අරගෙන අපි එක අවුරුද්දක අපි මේක තර්ක කළ යුතු නෑ. අපි සමස්ත අධ්‍යාපනය ගැන හිතලා ඒ අධ්‍යාපනය ඇත්තටම අපි බලාපොරොත්තු විය යුතු දේ බලලා දැන් උදාහරණ ගත්තොත් එංගලන්තයේ ඕනම විශ්වවිද්‍යාලයක ඇතුළු කරන්නේ වෛද්‍ය විද්‍යාලයට සම්මුඛ පරීක්ෂණයකුත් කරලා
ඊට අමතරව වෙනම ලිඛිත එකක් ලියලා දෙන්නත් ඕනේ. ඒගොල්ලන් ඇයි වෛද්‍ය විද්‍යාව තෝරගන්නේ කියන එක. ඒ සියල්ල පරීක්ෂා කරලා බලලා පුද්ගලයාගේ අභ්‍යන්තර ගතිගුණ, ඔහුගේ ආකල්ප, ඔහු මොන විදිහේ රෝගින්ද සලකයිද, ඔහුගේ ඇතුළෙම මේක තියෙනවද කියලා හොඳ විශ්ලේෂණයක් කරලා තමයි ගන්නෙ. ඒතර දැන් තමුනා දන්න ඔය කියන සුසුකම් වලින් පවා ඇති නේද? අපි මේක කොච්චර කතා කරත් මම හිතනවා මොකක් හරි තැනකදී අපි මේක මේ යම් ගාණක් දාන්න වෙනවා. ඒතර හැම දේවලම සලකලා බලලා මං හිතන්නේ දාලා තියෙන S3 නෙවෙයි මං
4S3 ගියා
වෛද්‍ය
සහායට සහායට
මෙතුමා කියනවා 2014
S3 නේද? අන්නාරයෙන් S3 ගියා මෙඩිකල් කොලෙජ් එක.
ඒකනේ
2014.
හරි. 14.
2014 මන්නාරයෙන් S3 ගියා.
ඒකනේ.
මම
මේවා හොයන්න ගියේ නෑ. මේ ප්‍රශ්නේ ඇතුලේ ඔබතුමා කියන්න
චෙක් කරලා බලන්න පුළුවන් නේ.
හරි.
කරලා බලන්න පුළුවන්. මේ මන්නාරේ මම විදියෝ නෑ කියන්නේ. යාදන්නේ කොහමද? බැකින් ක්ලෝ යුනිවර්සිටි එකට 2014 වෙනතුරු S3 ගියා.
එනේ හරි අපි වල් මේ උත්තර එනවා. දැන් මම තව එනවා මේකේ මේ පළාත් තව හතරක උත්තර දමුනාසන දෙන්න ඕනේ. දැන් ඔබතුමා එංගලන්තයේ වෛද්‍ය පීඨ ගැන කිව්වා. ඒ වගේ මෙරිට් එකෙන් තමයි ඉන්ටර්වියු එකට කෝල් කරන්නේ. කෙමිස්ට්‍රි වලට ඒකක් ඕනේ. ඉතුරු සුසුකම් ටික බලන්න ඉන්ටර්වියු එකේ අමතර සුසුකම්. දැන් තමුනාසයට බැට් එකක් අල්ලන්න පුළුවන් වෙන්න පුළුවන්. රිගට් පිත්තක් අබැයි ක්‍රිකට් පිත්තක් අල්ලන එක ජාතික කණ්ඩායමට ගන්න සුසුකමක් වෙන්නේ නැහනේ. හැමෝම බැට් පිත් අල්ලනවනේ. දැන් සමුනාංශවත් ගන්න පුළුවන් නැහැ නේද ක්‍රිකට් කණ්ඩායමට? මහේලවයි සංගක්කරවයින් කළා.
අපි ගරු වෛද්‍ය ජයසිමැත්තම අපි මේක අවශ්‍ය නම්
ඔව් සංජිතයක් තියෙනවා. සංජිතෙන් තෝරගන්න.
සභාව කල්තාන අවස්ථාවේ යෝජනාව ගේන්න. සභාව කල්තාන අවස්ථාවේ යෝජනා ගන්න විවේචන ගන්න නැත්නම්
මෙතන
බොමිතුදී රයිට්. බොමිතුදී ගරු අශෝක ප්‍රියන්ත මැත්තම, ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවය මැත්තමගේ ඇසීමට
මම අහනවා කතානායකතුමා.
මම පිළිතුර දෙනවා කරු කතානායකතුමනි. පිළිතුර A1 ඩිපෝ සංඛ්‍යාව 3කි. 2 උත්තලම ඩිපෝව, හලාවත ඩිපෝව, වෙන්නප්පුව ඩිපෝව. 3 හලාවත ඩිපෝවේ බස් රථ 53යි, උත්තලම ඩිපෝවේ බස් රථ 58යි, වෙන්නප්පුව ඩිපෝවේ බස් රථ 48යි. 4 අලුතින් ලබා දුන් බස් රථ සංඛ්‍යාව 5000 පරිදි වේ. ඒයි සමස්ත ලංකාවෙම 2010 බස් රථ ලබා දීලා නැහැ. 2011 නව බස් රථ 10යි, 2012 බස් රථ 140යි, 2013 301යි, 2014 115යි, 2015 16 2280යි, 2017 18යි, මුළු බස් රථ සංඛ්‍යාව 2864යි. එයින් පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩිපෝ 3 සඳහා ලබා දී ඇති බස් රථ සංඛ්‍යාව 2010 ලබා දීලා නැහැ. 2011 පුත්තලම 3යි, හලාවත 2යි, වෙන්නප්පුව 2යි. 2012 2.11 පුත්තලම හලාවත වෙන්නප්පුව, 2013 පුත්තලම 1යි, හලාවත 1යි, වෙන්නප්පුව 1යි, 2014 පුත්තලම 12යි, හලාවත 13යි, වෙන්නප්පුව 12යි, 2015 16 පුත්තලම 8යි, හලාවත 7යි, වෙන්නප්පුව 5යි, 17 18 ලබා දීලා නැහැ. එකතුව පුත්තලම 26යි, හලාවත 24යි, වෙන්නප්පුව 23යි. නව එන්ජින් කට්ටල ලබා දීලා තියෙනවා අපි. 2017 පුත්තලමට 6ක්, හලාවත 6ක් සහ වෙන්නප්පුවට 4ක්. 5 ඉදිරියේදී ශ්‍රී ලංකාව ළඟමේට ලැබීමට නියමිත බස් රථ 1000ක් කින් ඩිපෝවල අවශ්‍යතාවයේ පරිදි පුත්තලම දිස්ත්‍රික්කයට හිමි බස් රථ ප්‍රමාණය හා වාර්ෂිකව ලබා දීමට නියමිත එන්ජින් කට්ටල ප්‍රමාණය ලබා දීමට පියවර ගනු ඇත. මීට අමතරව ඩිපෝවල බස් රථ ඇණිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කෙරේ. එසේම දැනට පවත්වාගෙන යන ළමන බස් රථ ඇණිය වැඩි දියුණු කිරීමට ඉලක්ක කර ඇති අතර ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ බස් රථ ධාවන කටයුතු වැඩි දියුණු කිරීමට පියවර ගන්න ලැබේ. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම පාර්ලිමේන්තුවට පැමිණි වහාම මම මේ පුත්තලම දිස්ත්‍රික්කයේ මේ ඩිපෝ පිළිබඳව ප්‍රශ්න මතු කළා. ගරු ඇමතුමාට විශේෂයෙන් වෙන්නප්පුව ඩිපෝවේ සිදුවෙන අකාර්යක්ෂම බස් ධාවනය පිළිබඳව පාරවල් මාර්ග නම් එක්කම ප්‍රකාශ කළා. විශේෂයෙන් නාත්තන්නේ මාර්ග ප්‍රධාන මාර්ගයේ, ඒවම යක්දිස්සාව කුද්දිටියාව මාර්ග, ඉරණවිල පාසල් සේවේ මේ පිළිබඳව දැනුවත් කිරීම් කීපයක් කළත් ගරු ඇමතුමාය පිළිබඳ හොයලා බලනවා කිව්වත් අද වෙනකන් අවුරුදු දෙකමාරක් ගියා මේ වෙන්නප්පුව බස් ඩිපෝ වේ ධාවනය වෙන බස් ක්‍රමවත්ව පිළිවෙලට ධාවනය වෙන්නේ නැහැ. නිසා අපි නියෝජනය කරන ප්‍රදේශයේ විශාල පිරිසක් ගරු ඇමතුමනි මගී ප්‍රවාහන කටයුතු අපහසුතාවට පත් වෙලා තියෙනවා. නිසා මේ වෙන්නප්පුව ඩිපෝවට බස් 48යි තියෙන්නේ කියලා ඔබතුමාගේ සංඛ්‍යා ලේඛන වල සඳහන් කළා. විශාල ජනගහනයක් ඉන්න ප්‍රදේශයක ඔබතුමාගේ එහෙම නැත්නම් ඩිපෝ එකේ තොරතුරු අනුව මේ බස් ඇතිද? ඇතිනම් ඇයි ඒ මාර්ගවල ධාවනයට අවශ්‍ය කරන නිසි කාලසටහන් ක්‍රමවත්ව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්නේ නැති කියලා මම අහන්න කැමතියි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත විශේෂයෙන්ම ඩිපෝ 12ක් තියෙනවා. මේ 12න් වෙන්නප්පුව ඩිපෝව සුවිශේෂී ඩිපෝවක්. මොකද එම ඩිපෝව දැනටත් ස්ථිර තැන්පතුත් කෝටි 5කට වැඩි ප්‍රමාණයක් දාලා හොඳට ධාවනය පරිපාලනය කරන ඩිපෝවක් වශයෙන් අපි හඳුන්වනවා. කෙසේ වෙතත් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒ බස් රථ 48 මේ දැනට ධාවනය කරන බස් රථ, ඊට වෙඩි වැඩි බස් රථ තියෙනවා. බස් රථ අවශ්‍යයි සාමාන්‍ය මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් මත සහ ප්‍රාදේශීය ජනතාවගේ ඉල්ලීම් මත බස් රථ දාන්න පුළුවන්. තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි, අපි මේ ලංකා ගමනාගමනයේ බාරගද්දි සේවකයන් 36,700ක් හිටියා. එක බස් රථයකට සේවකයෝ 7 දෙනෙක් ඉන්නවා. බස් රථයකින් හම්බ කරන්නේ දෙන්නයි. හැබැයි සේවකයෝ 7 දෙනෙක් ඉන්නවා. ඩිපෝ 106ක් ලංකාවේ තියෙනවා. ඒන් ඩිපෝ 70 ගන්නට වැඩිය පඩි ගෙවලා තිබුණෙත් නැහැ. නමුත් අපි දැන් බාරගත්තට පස්සේ ගරු ඇමතුමත්ගේ නායකත්වයෙන් විශේෂයෙන්ම අපි දැන් ලංකාවේ ඩිපෝ සියල්ලකම පඩි ගෙවාගෙන හොඳට මේ ඩිපෝ පවත්වාගෙන යනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ බස් රථ, ඉතා පැරණි බස් රථ තියෙනවා. වසර 20කට වැඩි බස් රථක් තියෙනවා. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ වසරේ බස් රථ 1000ක් අපි දැන්ට භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තියෙනවා. ඒ බස් රථ ලැබුණාට පස්සේ බස් රථ ලබා දෙනවා. දැන්ට කොන්ත්‍රාත් පදනම මත පමණයි අපි දැන්ට සේවකයෝ ලබා ගන්න මේ ලංකා ගමනාගමන මණ්ඩලයට. අපි ස්වේච්ඡායෙන් විශ්‍රාම යන වැඩසටහනක් යටතේ අපි බිලියන 8 කෝටි 800ක් වියදම් කරලා දැන්ට 4000ක් පමණ ස්වේච්ඡායෙන් විශ්‍රාම යවලා තියෙනවා. හැබැයි තියෙන විශේෂයෙන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අනාර්ථික මාර්ග කියලා තියෙනවා. අනාර්ථික මාර්ග කියන්නේ ආදායම් අඩු. මේ පවත්වගෙන යන්න සාමාන්‍යයෙන් 1 කිලෝමීටරයකට රුපියල් 60-70ක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය විශේෂයෙන්ම ඔබතුමා කියන සමහර පාරවල් වල ආදායම රුපියල් 20යි 25යි 30යි සමහර කිලෝමීටරයකට. ඉතින් එහෙම වුණාම ඒ ඩිපෝ පවත්වගෙන යෑමේ හැකියාවක් නැහැ. මොකද ලංකා ගමනාගමන මණ්ඩලයේ එක සේවකයෙකුට රුපියල් 16,200 බැගින් පඩිය වලට රජයේ මුදල් දෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී නව බස් රථ ලැබුණු පසු ඒ පරීක්ෂා කරලා රජයෙන් ලැබෙන මුදලුත් සමග සංසන්දනය කරලා ඒ අවශ්‍ය මාර්ග වලට බස් රථ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
අර කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ පළවෙනි අතුරු ප්‍රශ්නයත් ගරු ඇමතුමා උත්සාහ කළත් මේ අමාත්‍යංශය තුල සේවාවක් ලබා දෙන්න ගරු ඇමතුමනි ඒක මන්නම් දාගෙන ඉඳලා ප්‍රායෝගිකව සිදුවෙන්නේ නැහැ. අපේ ඔබතුමාගේ කැබිනට් ඇමතුමා දැන් ඊට වඩා යම් කිසි සීනයකින් ඇමතිවරයෙක් විදිහට මේ පිළිබඳව සොයලා බලන්නට ඕන. මොකද කෝටි කීයක් පිට ඩිපොසිට් තිබුණත් එහෙම නැත්නම් මේ ස්ථිර තැන්පතු විදිහට තිබුණත් කොන්ත්‍රාත් පදනම් හෝ මොන පදනම් මත සේවකව බැඳව ගත්තත් ජනතාවේ ගමනාගමන පහසුකම් නොවීම මහජන නියෝජිතයෝ විදිහටත් මේ රටේ ජනතාව විදිහට අපිට ප්‍රශ්නයක්. නිසා කොච්චර ස්ථිර තැන්පතු තියෙන එක නෙමේ වැදගත් වෙන්නේ, ඒ මාර්ගයේ ධාවනයට අවශ්‍ය කරන මුදල් ලැබෙන්නේ නැති වෙන්නේ මේ ගමනාගමනයේ යොදවන බස් ටික ගරු කතානායකතුන වෙලාවට නොවේදීම. එනිසා ගමනාගමන පහසුකම් රජයක් විදිහට අමාත්‍යංශයක් විදිහට වගකීමෙන් කරන්න ඕන. ඒක අපේ වගකීම. එනිසා මම මුලින්ම කිව්වා වගේ රටේ තවත් හිණක ඉන්න ඇමතිවරයෙක් විදිහට මේ මහමාර්ග ඇමතුමා වර්තමානයේ ඉතාමත් ඉක්මනින් මේ පියවර කඩිනමින් අරගන්නට ඕන. මහමාර්ග ශේෂ්ත්‍රය අවශ්‍ය කරන බස් ධාවනය කරන්න ඔබතුමා මේ වෙන්නප්පුව ඩිපෝ පිළිමද සොයලා බලලා යලිත් වතාවක් මේ අකාර්යක්ෂම බස් සේවාව කාර්යක්ෂම බස් සේවාවක් කරන්න කටයුතු කරන්න කියලා ඔබතුමාම ඉල්ලා සිටිනවා.
හොඳයි. ලංකාවේ පුද්ගලික බස් රථ 21,000ක් තියෙනවා. ගමනාගමන මණ්ඩලයේ බස් රථ 5,500යි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පුද්ගලික බස් රථ 6කට ගමනාගමන මණ්ඩලයේ බස් රථ 4ක් තමයි තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ගමනාගමනයේ දැන් ලංකාවේ විශේෂයෙන් පුද්ගලික බස් රථත් මේකට අනුගත වෙලා තියෙන නිසා මම හිතනවා සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන එක තමයි විනාඩි 5-5ට බස් රථ ගියත් මේකේ බස් නැහැ කියලා තමයි මේක කියන්නේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක අපිට වළක්වන්න බෑ. කෙසේ වෙතත් ඔබතුමා කියන පරිදි ඒ ගැන හොයලා බලලා ඉදිරියේ වැඩ කටයුතු සලසන්න.
මේයි බොහොමස්තුති. ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික අඩුවේ අමාත්‍යභාගය ඇසීමට.
ගරු කතානායකතුමනි, අපි හැමදාම අහනවා ඒ පැත්තෙන් කල් ගන්නවා අදවත් පිළිතුරක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අහනවා.
ගරු ප්‍රජා සංවිධායකතුමා,
එතුමාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර තහේ තුන්වෙනි වතාවට ඉස්සෙල්ලා උත්තර හම්බෙනවා.
ඒක අනිවාර්යයෙන්ම තුන්වෙනි සැරේ ඒක ඔබතුමා එක සාහිත්‍ය කියනවා. බොහොම ස්තුතියි.
ප්‍රාර්ථනාව හරි ගියා.
හොඳයි. ගරු හේෂාන් විචාරණගේ මැතිතුමා,
ගරු ආපදා කතානායකතුමා, මම අහන ප්‍රශ්න.
ගරු ආපදා කර්මනාකාර ඇමැතිතුමා.
අතියක් කල්ලිල්ලනවා.
එකොළහා ගරු ජයන්ත සමරවීර මැත්තුමා මොකද ගරු හේෂාන් මැත්තුමා.
සම්බන්ධව රත්නපුරේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් මම මේක බලන් හිටියා එනකන් දැන් මෙතුමාගේ උත්තරයක් නැතුනොත් දැන් ගම්වතුර ආයෙ එන්නත් ළඟයි තව මාසයක් දෙකක් යනකොට ආයෙසරයක් එනවා
මේ ජෙවිලි සැරේ යව්වේ
ඔව් මේක දැන් දාලා ගොඩක් කල් වෙනවා ප්‍රශ්නේ ඇවිල්ලා මෙතුමා නැහැ මොකද්ද මේකට උත්තරයක් ගන්න ඉක්මනින් ආපුව ප්‍රශ්නේ හරි ගෙනහලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා
ගරු ප්‍රදාන සංවිධායකතුමා
එහෙනම් ඒක මාත් පිළිගන්නවා මේක උත්තර නම් ලේසි ප්‍රශ්නයක් උත්තරයක් ඉවර නැහැ
පොඩ්ඩක් මතක් කරන්න මොකම තුන් සැරේ ඉඳලා එක්ස්ටෙන්ෂන් දෙන්න බෑ ඔව් තුන් සැරේ වෙන එක්ස්ටෙන්ෂන් දෙන්න බෑ කො ගරු ජයන්ත සමරවීර මැතිතුමා ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග මැතිතුමා ගැසීමට
මම අහනවා ගරු කතානායක
කතානායකතුමනි උසස් අධ්‍යාපන මැතිතුමා විදේශගත වෙලා නිසා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා
ගරු රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය ගරු පළාත් සභා පළාත් පාලන මැතිතුමා ගැසීම
මම අහනවා ගරු කතානායකතුමනි
පළාත් සභා මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා
ගරු වාසුදේව නානායකර මැතිතුමා මහනගර බස්නායක සංවර්ධන මැතිතුමා ගැසීමට
කතානායකතුමනි බස්නාහිර පළාත් ඇමැතිතුමා දන්ව ලැබලා තිනවා ඒ අමාත්‍යාංශයට අදාළ නොවන නිසා පිළිතුරු දෙන්න බෑ කියලා.
කාටද මේක අදාළ වෙන්නේ එහෙනම්?
මං හිතන විදිහට මේක ආපදා කළමනාකරණ විය යුතුයි නේ.
එහෙමද? ගරෝ නානක්කාර මැතිතුමා අපි එහෙමනම් එහෙම කරමුද?
මොනි මේ ප්‍රශ්නය ඔබතුමා දන්න හැටියට නාගරික සංවර්ධන ප්‍රශ්නය විශේෂට අයිති කියලා මම හිතාගෙන තමයි මේ ප්‍රශ්නය නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් මම අහලා තියෙන්නේ. එතකොට එතුමාට මේක අයිති නැත්නම් කාර්ස් මේක අයිති පළාත් පාලනයටද මේක දැන් අපි පත්තරවල දකිනවා විටින් විට එතුමා කියනවා මගේ මේක කුණු පිළිබඳවක් ගින් මගේ නෑ. එතකොට පළාත් පාලන අමාත්‍යතුමා කියනවා මගෙත් නෙමෙයි. දැන් අපි කාගෙන් මේක
ප්‍රධාන ගරු ප්‍රධාන සංවිධානයකතුමා කියන්නේ මේක ආපදා කර්මනාකාරියද?
නෑ මම හිතුවේ එහෙමයි නමුත් බස්නාහිර පළාත් සභා ඇමතුම
ආපදාව ඉවරයි
මේ කොහටද යන්න බෑම නං
දැන් ආපදාව ඉවරයි ඈ දැන් තියෙන ප්‍රශ්නය මෙයාට වන්දි ගෙව්වේ කොයි ගානේද එතකොට දැන් මේ ඉතුරු භූමිය අයිති කාටද ඒකේ වටිනාකම මොකද්ද
ඒක හොයලා බලලා අපි අදාළ අමාත්‍යාංශයට
යමු නැත්නම් පළාත් පාලනද දන්නේ
ඒක තමයි ප්‍රශ්නේ
නේද ඔබතුමා කරුණා කරලා මේක හොයලා බලලා අදාළ අංශයට යමු කන්න මේ දෙවෙනි සැරේ යහන්නේ ගරු මන්ත්‍රීතුමා
ඔව් එමනම් මේක පළවෙනි වතාවේ අපිට කියන්ති උනේ.
ඔව්. හරි.
ඔබතුමා අපිට දැනුම් දෙනවද?
අහලා තින්නේ ඒ අමාත්‍යංශෙන්.
නෑ ඔබතුමාට
පුළුවන් අමාත්‍යංශෙන් තමයි අහලා තින්නේ.
ඔව්
එහෙන් තමයි දන්නලා තින්නේ උන්ට නෙමෙයි අදාළ කියලා. දැන් අපි අදාළ තැන හොයලා ප්‍රශ්න යොමු කරමු.
ඔබතුමා අපිට දන්නවද අදාළ කාටද?
අනිවාර්යයෙන්ම.
හරි. හරි. මම ඔබතුමා ක්‍රියාත්මක වෙනවා සාමාන්‍යයෙන්. ගරු ඉම්රාන් මාරුම් මැතිතුමා උසස් අධ්‍යාපන මහාමාර්ග මැතිතුමා ගැසීමට. ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා පළාත් පාලන මැතිතුමා ගැසීම
මහනෝ කතානායකතුම
පළාත් පාලන මැතිතුමා එකටත් සති දෙකක් කල් ඉල්ලලා
හොඳයි දෙවෙනි වටය දෙවෙනි ප්‍රශ්නයේ ගරු පද්ම උදේචාන්ත ගුණසේකර මැතිතුමා විපක්ෂයේ ප්‍රශ්නයක් අහනවද
අහනවා
සති දෙකක් කල් ඉල්ලලා තිනවා
හය ගරු ඩග්ල දේවානන්ද මැතිතුමා විදුලිය විදුලි බල පුරාජනීය බල ශක්තිය මැතිතුමා ඔපොසිෂන් ආලයි සභාගත කරනවාද ගරු ඇමතිතුමා හොඳයි 14 ගරු ඉම්රාම් මහතුම මැති උසස් අධ්‍යාපන ඇමතිතුමා ගැසීමට
ඒකත් සති දෙකක් ඉල්ලලා තිබෙනවා
බොහොම ස්තුතියි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 දෙ යටතේ ප්‍රශ්න ගරු අනුර දිසානායක මැතිතුමා
ගරු කතානායකතුමනි පිළිතුරු සංවිධායකතුමා කවුද ලබා දෙන්නේ
කවුද දෙන්නේ අදද හෙටද
උත්තර
කවුද විශේෂ බාරය
මේ මටයි බාර
මොවිස්ද මොවිස්ද
හොඳයි
මම දෙනවා කිව්ව නේ
ඉවරයි එහෙම තමයි වෙන්න ඕනේ
ඒ ශ්‍රී ලංකාවේ හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇමරිකානු සමාගමට පවරා දීම සම්බන්ධයෙන් මිනින්දිවුරු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සහ පොදුවේ මහජනතාව අතර මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ලංකාවේ පැරණිතම රාජ්‍ය දෙපාර්තමේන්තු අතරින් එකක් වන මිනින්දිවුරු දෙපාර්තමේන්තුව සියවස් ගණනාවක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුව මිනන්දෝරු සේවා සපයමින් තිබෙනවා. කාලීන කඩිනම් අවශ්‍යතාවයන්ට අනුව කඩිනම් සේවා සපයා ගැනීම වෙනුවෙන් කාලානුරූපව එම ආයතනය මානව භෞතික හා තාක්ෂණ වශයෙන් නවීකරණය කිරීමේ අවශ්‍යතාවයක්ද පැහැදිලිව පැන නගිනවා. ඒ වෙනුවෙන් සිදු කළ යුතු රාජ්‍ය ආයෝජනය කිසිසේත් හුදු වැයබරක් නොව සංවර්ධනාත්මක අර්ථයෙන් දිගුකාලීන වාසිදායක බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එහෙත් ආණ්ඩු විසින් ඒ පිළිබඳ කළ හැකි කිසිදු සක්‍යතා අධ්‍යයන සිදු නොකර සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව අදාළ වෘත්තිකයන් විසින් ඉදිරිපත් කරන ලද මිනුම් කරන යෝජනාවලි ඉවත දමා තිබෙනවා. සැබවින්ම එම යෝජනාවලේ රුපියල් මිලියන 4500ක් පමණ ක්‍රියාත්මක කර ගැනීමට හැකියාව තිබු බව ප්‍රකාශ වෙනවා. එහෙත් මේ සියල්ල අතහැර ආණ්ඩුව ට්‍රිම්බල් ඉන්කෝපරේට් නම් අමරිකානු සමාගමක් විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කර ඇති මිනුම් කරන හා සිතියම් ගත කරන යෝජනාවලිය සඳහා යොමු වී තිබෙනවා. මෙම සමාගමට අදාළ ව්‍යාපෘතිය වසර 4ක කාලයකට පැවරීමට යන්නේ ඩොලර් මිලියන 154ක් හෙවත් රුපියල් මිලියන 23,870ක් වැනි මුදලකටයි. ඒතර මිලියන 4500ක් වැය කරනවා නම් දෙපාර්තමේන්තුව නවීකරණ කටයුතු ආරම්භ කරගන්න පුළුවන්. එසේ මෙම රහසිගත පැවරීම් මගින් මතුකරන ලබන අමතර ගැටලු එම සමාගම් විසින් යොදා ගන්නා ලද මුදුකාංග පද්ධතිය යාවත් කාලන කිරීම වෙනුවෙන් ඉදිරියේදී විනිමය අනුපාතකයේ අනුව වාර්ෂික ගෙවන්ට සිදුවන මුදල අදටද ගණනය කළ නොහැකියි. එසේම ව්‍යාපෘතියට අදාළ මානසම්පත් සැපයීම වැටුප් කාර්යාලය ඉඩකඩ යාන වාහන පාසුකම් ආදී විශාල සැඟවුණු වියදම් ප්‍රමාණයක්ද මිනින්දෝරු දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිතව තිබෙනවා. තවත් වැදගත් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ මෙම මිනුම්කරණය සහ සිතියම්කරණය මගින් ලබා ගන්නා දත්ත විදේශීය සමාගමක් අතර පත්වීමයි. මේ හුදු භූමිය මැනීම පිළිබඳ කරුණක් නොව එම භූමිය මත ඇති සම්පත්වල ස්වභාවය පිළිබඳ දත්ත විදේශීය සමාගමක් අතර පත්වීමක් වෙනවා. විශේෂයෙන් මෙම සමාගම කුසිකර්මය, විදුලි සංදේශනයේ උපයුක්තා සේවා වැනි ශේෂ්ත්‍ර ගණනාවක් කටයුතු කරන සමාගමක් වීමද සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. මේ තත්ත්වය තුළ පහත ගැටලුවලට ගරු ඇමතුමා පිළිතුරු ලබා දේවි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් යෝජනා කරන ලද ව්‍යාපෘති වාර්තාව මූල්‍ය හා දිගුකාලීන වශයෙන් වාසිදායක තත්ත්වයක තිබියදී එය සලකා නොලබන ලද්දේයි. 2. ට්‍රිම්බල් ඉන්කෝපරේට් නම් අමරිකානු සමාගම මෙම ව්‍යාපෘතියට සුව කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ කෙසේද? ඔවුන්ගේ සම්බන්ධීකරණය සිදුවුවේ කෙසේද? යෝජිත ව්‍යාපෘතිය ඇතුළත ඇති සැඟවුණු වියදම් නිවැරදිව හඳුනාගෙන ලැබ තිබේද? දෙපාර්තමේන්තු වෘත්තිකයන් විසින් පෙන්වා දී ඇති කරුණු සැලකිල්ලට ගන්නේද? මිනුම්කරණය සහ සිතියම්කරණය මගින් ලබා ගන්නා දත්ත විදේශීය සමාගමක් අතර පත්වීමේ අවධානම හඳුනාගෙන තිබේද? මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තීය සමිති සහ සාකච්ඡාවකට ආණ්ඩු සූදානම්ද? විදේශීය සමාගමක් ලවා මිනුම්කරණ කටයුතු සිදු කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇස්තී ස්ථාවරය කවරේද කියලා ගරු කතානායකතුමනි දැනගන්න කැමතියි.
ගරු ඇමතුමා
ගරු කතානායකතුමනි 23-2 යටතේ ආණ්ඩු දිසානායක මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නය යොමු කිරීම ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ප්‍රශ්න කිහිපයක් නැගුවා. ශ්‍රී ලංකා මිලින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් යෝජනා කරන ලද ව්‍යාපෘති වාර්තාව මූල්‍යමය හා දිගුකාලීන වශයෙන් වාසිදායක තත්ත්වයක තිබියදී එය සලකා නොලබන්නේ ලද්දේ ඇයි කියලා. එම යෝජනා සලකා බැලා නිර්දේශ වාර්තාවක් ඉදිරිපත් කරන්න රජයේ මිලින්දෝරු සංගමයයි මැනුම්පතිතුමයි ශ්‍රී ලංකා මිලින්දෝරු ආයතනය යන සියලු පාර්ශ්ව නියෝජනය කරමින් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා පසුගිය 19 වෙනිදා. මේ ඔක්කොම එකතැනකට ගෙනල්ලා අමාත්‍යාංශයේ මගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වලා ඒ සියලුම දෙනාගේ අදහස් අරගෙන වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා කිව්වා. වාර්තාව වැඩි කල් ගන්න නැතුව දවස් 3ක් ඇතුළත දිනපතා සාකච්ඡා කරලා හෙට වෙනකොට අපට ලබා දෙන්න නියමිතව තිබෙනවා. එතකොට ඒ සියලුම දේවල් ඒ වාර්තාවට ඇතුළත් වෙනවා. ට්‍රිම්බල් ඉන්කෝපරේටඩ් නම් ඇමරිකානු සමාගම මෙම ව්‍යාපෘතියට සුව කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ කෙසේද? ඔවුන්ගේ සම්බන්ධීකරණය කෙසේ සිදුවීද කියලා අහලා තියෙනවා. මම දන්න තරමින් පහුගිය රජයේ කාලෙත් ඔය ට්‍රිම්බල් එක උත්සාහ කරලා තිනවා. ට්‍රිම්බල් ඉන්කෝපරේටඩ් සමාගම විසින් ඉහත කරුණට අදාළ යෝජනා ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත 2015 ඔක්තෝබර් මාසයේ තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතනින් තමයි මේකේ සාකච්ඡාවල් ආරම්භ වෙලා තියෙන්නේ. ඊට පස්සේ යෝජිත ව්‍යාපෘතිය ඇතුළත ඇති සංගවුණු වියදම් නිවැරදිව හඳුනාගෙන තිබේද කියලා අහලා තිනවා. දෙපාර්තමේන්තු වෘත්තිකයන් විසින් පෙන්වා දී ඇති කරුණු සැලකිල්ලට ගන්න ලබන්නේද කියලා අහලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒකට උත්තරේ ඔව්. මේ දෙකම අපි සැලකිල්ලට අරගෙන තියෙනවා. දැන් මේ අලුත් වාර්තාවේ මේ දවස්වල මේවා සාකච්ඡා වෙනවා. එතකොට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පැත්තෙනුත් වියදම් යන ඒවා තියෙනවා. ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ පැත්තෙන් යන ඒවා තියෙනවා. රෙජිස්ට්‍රාර් ජෙනරාල්ගේ පැත්තෙන් යන වැඩ තියෙනවා. මේ සියල්ලම වියදම් හැටියට දැකලා සාකච්ඡාවේදී කරුණු වාර්තාවට ඇතුළත් වෙනවා. මිනුම්කරණය සහ සිටියම්කරණය මගින් ලබා ගන්නා දත්ත විදේශීය සමාගමක් අතට පත්වීමේ අවධානම හඳුනාගෙන තිබෙන කියලා අහලා තියෙනවා. මෙම දත්ත රහසිගත දත්ත වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ සියලුම දත්ත මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් තමයි කළමනාකරණය කරන්නේ. නැතුව විදේශ රටවල් වලට අපේ ජාතික ආරක්ෂාවට බලපාන කිසි දෙයකට මේක ඉඩක් සලසන්නේ නැහැ. මිනින්දෝරු දෙපාර්තමේන්තුව තමයි මේ සියල්ල කරනවා නම් කරන්නේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෘත්තීය සමිති සමග සාකච්ඡාවකට ආණ්ඩුව සූදානම්ද කියලා අහනවා. දැන් ඒක වෙනවා මේ දවස්වල. අපි බොහොම හොඳට ඇහුම්කන් දීලා ඒ හැමෝගෙම අදහස් අරගෙන ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරා. දැන් විශ්වාසයක් ඇතුව දෙගොල්ලොම රට ගැන හිතලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔප්පු ගන්න බලන් ඉන්නවා. ඒක කරන්න ඕනේ කියන හැඟීමෙන් දැන් සාකච්ඡා කරනවා. ඒකට උත්තරේ තමයි මගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියන එක තමයි තියෙන්නේ. විදේශීය සමාගමක් ලවා මැනුම් කරන කටයුතු සිදු කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා පැහැදිලිවම කියන්න ඕන. කිසි ලෙසකින්වත් විදේශීය සමාගමක් ලවා මැනුම් කටයුතු කරන්නේ නැහැ. අපට තියෙනවා මිලින්දෝරුව. ඔබතුමායි කතා කරනවා ලංකාවේ එක පැරණි දෙපාර්තමේන්තුවක් කියලා. ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව මිලින්දෝරු දෙපාර්තමේන්තුව. දෙපාර්තමේන්තුවල වැඩිමලා තමයි මිලින්දෝරු දෙපාර්තමේන්තුව. ඉතින් ඒ අයගේ සම්පත් තමයි අපි පාවිච්චි කරන්නේ. මේකට අපි සියලුම මැනුම් කටයුතු කරන්නේ මිනින්දෝරු. හැබැයි අපිට අවශ්‍ය වුණොත් ඒ අයත් පිළිගන්න ඔබතුමත් කියලා තියෙන නවීකරණය වෙන්න ඕන තාක්ෂණය අවශ්‍යයි කියලා. අපි දැනටත් විදේශීය තාක්ෂණය තමයි මිනින්දෝරු වැඩවලදී පාවිච්චි කරන්නේ. අපි වැඩිම වුණොත් ගන්නෙ තාක්ෂණයි උපකරණයි ওই වාහන වගේව තමයි අපිට ගන්න තියෙන්නේ. මැනුම් කටයුතු සියල්ල සිදුවන්නේ මේ අයගේ අතින්. ඒ කම්පැනියෙන් තමයි ඔය යටිතල පහසුකම් සපය ගන්න. දැන් ඒ ගැනත් අවසන් තීරණයක් නැහැ නේද? දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ අපිට ඒගොල්ලෝ ඔක්කොම සාතික කරනවා නම් මෙහෙම කරමු කියලා අපි ඒකට යන්න පුළුවන්. ඔබතුමා වැදගත් වෙලාවක මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. ඉතින් තවදුරටත් ඔබතුමාට පැහැදිලි කරනවා නම් එක විනාඩියකින් දෙකකින් ශ්‍රී ලංකාව ඉඩම් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම අප අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් වෙලා තියෙනවා. රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කරන ලද ඉඩම් නොමැති ජනතාවට හා දැනටමත් රජයේ ඉඩම්වල පදිංචි හෙත් ඔප්පු නොමැති ජනතාව සඳහා ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අපේ වගකීම වෙලා තිබෙනවා. පසුගිය සියලු රජයන් විසින්ද මේ සඳහා විවිධ උත්සාහයන් දරා ඇත. මෙතෙක් අදාළ ඉලක්ක කරා ළඟාවීමට අපොහොසත් වෙච්ච බව ඔබතුමත් දන්නවා. රජයේ බලාපොරොත්තු වෙන මෙම කාර්යභාර ඉටු කර ගැනීමට පවතින ක්‍රමවේද ප්‍රමාණවත් නොවන බැවින් මේ සඳහා විශේෂ ක්‍රමවේදයන් ඒ කියන්නේ අවශ්‍ය භෞතික හා තාක්ෂණික වශයෙන් නවීකරණ වීම අවශ්‍යව තිබෙනවා. දේශීය දැනුමට ප්‍රමුඛතාවය දෙමින් සුදුසු තාක්ෂණය යොදා ගනිමින් මෙම කාර්යභාරය කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් බව තමයි අපේ විශ්වාසය. ඒ වගේම මේ පොදුවේ ගත්තාම මුළු රටම බලන් ඉන්නවා. ඇත්ත වශයෙන්ම ඉඩම් නිරවුල් ඔප්පුවක් ගන්න. අපි දන්නවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. සමහරු මැරිලා යනවා මේ ගැනම හිත හිත. ඉඩම් ප්‍රශ්න ගැටලු පවුල් ආරවුල් මෙතනින් තමයි පටන් ගන්න මේක නිරවුල් නැති නිසා. එනිසා අපි කොහොම හරි මේ ඉදිරි අවුරුදු දෙක ඇතුළත සාකච්ඡා කරලා අපේ මිනින්දෝරුවන්ගේ සහයත් අරගෙන රටට අයහපතක් නොවන විදිහට මේ වැඩ කටයුතු කරන්න තමයි කටයුතු කරන්නේ. ඉතින් දැන් මේක මේ මුදල් පැත්ත විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට තමයි අධ්‍යයනය කරන්න බාර දීලා තියෙන්නේ. කැබිනට් එක අනුමැතිය දුන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරලා ඉවර වෙලා කැබිනට් එකට වාර්තා කරන්න කියලා. කිසි ලෙසකින්වත් රටට අයහපතක් වෙන දෙයක් මෙතන වෙන්නේ නැහැ. මේ වෘත්තීය සමිතියට සමහර වෙලාවට පාවිච්චි කරන මේ මිලින්දෝරු දෙපාර්තමේන්තුව ඇමරිකන් සමාගමකට දෙන්න යනවායි කියලා. ඒක ඉතින් දේශපාලන වශයෙන් ටිකක් ලස්සන වචනයක් වුණාට ඒක කිසි ලෙසකින්වත් සත්‍යතාවයක් නැහැ. අර 19 ගිලන් රථ එනකොටත් ඔය වගේනේ. ඉන්දියාව අත දානවා, ඉන්දියන් ඩ්‍රයිවර්ලා එනවා, නොඑක් ඒවා කිව්වනේ, බිල්ලු මැව්වනේ. ඒක නිකන් බිල්ලු මමන කතාවක් විතරයි. කිසි ලෙසකින්වත් විදේශීය සමාගමකට මැනුම් කටයුතු දෙන්නේ නැහැ. මිලින්දෝරුව විසින් කරන්නේ තාක්ෂණයයි වාහන වගේ වරගෙන කොයි විදියෙන් හරි ඉදිරි අවුරුදු දෙක ඇතුළත ලක්ෂ ගානකගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඔබතුමත් සහයෝගය දෙන්න. වෘත්තීය සමිතියත් ලෑස්තියි, දැන් අමාත්‍යාංශෙත් ලෑස්තියි. අපි ඔක්කොම දේශීය මිනිස්සු, අපි ජාතික හැඟීම් තියෙන මිනිස්සු. ඒ නිසා බය වෙන්න එපා, මේක සාකච්ඡාවට අනුව වැඩේ කරනවා.
හොඳයි. ඒ ගරු අනුර කුමාර සේනාරක මහත්මයා
මේ මේ සාකච්ඡා දැන් වාර්තාවත් සකස් වෙමින් තිබෙනවා කියලා හෙට ඔබ හෙට අවසන් දිනය කියලා. ඒත් ඔබතුමා ඒක පාර්ලිමේන්තුවට සභාගත කරන්න කියලා ඉල්ලන එකක්.
තිකරගම්.
ඔව්. ඊළඟ මේ මේකට අමතරව ගරු කතානායකතුමනි මම ඊයේ විශේෂ ප්‍රශ්නයක් ඇහුවා කුසිරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාගේ පත්වීම පිළිබඳව.
ඔව් ඒකට
කලින් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා හිටියේ අද පිළිතුරු ලබා දෙනවා කිව්වා.
අද කිව්වේ නැහැ ඊළඟ වැරදි කියලා
කිව්වා මම. ඒ කිව්වේ අග්‍ර අමාත්‍යවරයාගේ ප්‍රශ්නෙට.
එහෙමද?
ප්‍රශ්න දෙකක්. ඒ කියන්නේ මම ජනවාරි මාසයේ 23 වෙනිදා අහපු ප්‍රශ්නයක් තිබෙනවා. EAP ආයතනයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව.
ආයකට ලබන සත්‍යද?
ඔව් ගරු කතානායකතුමනි අඩුම තරමේ ගනුදෙනු අවසන් වෙන්න කලින් හැර මේ පාර්ලිමේන්තුවට පිළිතුරක් දෙන්න ඕනේ. දැන් අපට තිබෙන කාරණා මේ කටු තමයි ඒ මැලේසියානු සමාගමක් වෙත මෙම ආයතනය පවරන සූදානම් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය ආයතනයක් විදේශීය සමාගමක් වෙත සතු වීම මේක බරපතල ගැටලුවක් හැටියට තිබෙනවා. ඒ නිසා මෙම ගනුදෙනුව සිදුවෙන්න පෙර තමයි පාර්ලිමේන්තු ප්‍රශ්නය අහන්නේ. ඒ නිසා ගනුදෙනු වුණාට පස්සේ පශ්චාත් මරණ කතාවක් මෙතන ඇවිල්ලා කියලා වැඩක් නැහැ. දැන් මාස දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. මම දැන් අග්‍ර අමාත්‍යවරයා අද උදේ හිටියා. නමුත් තාමත් එතුමාට වෙන වෙන කලබල ගොඩක් ඇති මේ දවස්වල. කෙසේ වුවත් තාමත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ඔහු යටතේ තමයි මහ බැංකුව තිබෙන්නේ තාමත්. ඒ නිසා වගකීමෙන් යුතුව මේ පාර්ලිමේන්තුවට මේ පිළිබඳ පිළිතුරු ලබා දිය යුතුයි. ඒ වගේම කුසිරක්ෂණ මණ්ඩල සභාපතිවරයා පිළිබඳ ඊයේ වසන්ත අලු විහාරයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් කරා. නමුත් තාමත් අද ලබා දෙනවා කියලා ගරු කතානායකතුමා මෙහෙම ලබා දීලා නැහැ පිළිතුරු.
ප්‍රධාන සංවිධායකතුමා ඒකටම අවධානය යොමු කරනවා දෙකටම අවශ්‍ය විදියට.
හොඳයි.
ඔබතුමා හොඳ විනිවිද පේන පිළිතුරක් දුන්නා. හොඳයි.